සියලු දෙනාට සුබ දවසක් වේවා. අනතුරු වළකා ගනිමු කියන මාතෘකාව යටතේ ඉතිරි කොටස අද දවසේ ඔබට පැහැදිලි කිරීමට මා සූදානම් වන්නේ. අපි ඔබට පෙර මේ පාඩමේ සම්බන්ධතාවයක් අපි ගොඩනගාගමු. අපි මතක් කරගෙන යමු අපි මොනවද මීට පෙර සතිවල කතා කරේ කියලා. ඔව් දුවේ පුතේ, ඔබට මතක ඇති අපි අපට ජීවිතයේ හම්බ වෙන අභියෝග, අපට ලැබෙන අභියෝග මොනවද කියලා අපි කතා කරා. මම කෙටියෙන් ඔබට පහදලා දෙන්නම්. රෝග, නව යෞවනයේ වෙනස්කම්, සමාජීය අභියෝග, ක්‍රීඩා අනතුරු, එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අනතුරු, ආපදා, ලිංගික අපචාර සහ ප්‍රයෝජන, අභියෝග වළක්වා ගැනීමට කළ යුතු දේවල්, අනතුරු සඳහා ප්‍රථමාධාර කියන මෙන්න මේ කරුණු අපි ඔබට පැහැදිලි කළා. දැන් අපි බලමු මේ කරුණු එකින් එක අපි ඔබට මතක් කරගෙන යමු. අපි දන්නවා අපිට ශරීරයේ සිදුවන අනතුරු රාශියක් ගැන අපි කතා කරා. අනතරකින් ශරීරයට සිදුවන හානි පිළිබඳව අපි කතා කරා. සීරීම්, මිරියම්, කැපීම්, සිදුරුවීම්, දියපට්ටා දැමීම් වගේ දේවල් එක්කම ශරීර අභ්‍යන්තරයේ සිදුවෙනවා කියලා අපි කිව්වා. අස්ථි වලට සිදුවන අනතුරු, සන්ධි වලට සිදුවන අනතුරු, මාංශ පේශි වලට සිදුවන අනතුරු, බන්ධනී වලට සිදුවන අනතුරු, ස්නායු හා අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුවන අනතුරු ගැන අපි කතා කරා. එතකොට අපි මේ කතා කරපු දේවල් ඔබට දැන් මතක ඇති, ඔබට මේ පිළිබඳව මතක් වෙන ඇති. ඊගාවට අපි අනතුරු ප්‍රධාන සාධක දෙකක් යටතේ සිද්ධ වෙන්න පුළුවන් කියලා කිව්වා. පුද්ගලයන්ගේ සාධක සහ බාහිර සාධක මත. පුද්ගලයන් නිසා සිදුවන අනතුරු සහ බාහිර සාධක මත සිදුවන අනතුරු. ඒ යටතේ පුද්ගලයෙකුට යටතට ගෙනෙනවා අපි ක්‍රීඩා කරන බෙට සිදුවන අනතුරු, ඊගාවට ක්‍රීඩා උපකරණ නිවැරදිව භාවිත නොකිරීම, ඊගාවට නිසි පුහුණුවක් නැතිකම, ඊගාවට ප්‍රමාණ ඉක්මව පුහුණුවීම ආදී කරුණු ගැන අපි ඔබට පැහැදිලි කරා. ඊගාවට බාහිර සාධක යටතේ අපි ඔබට කතා කරා. නොගැලපෙන ක්‍රීඩා උපකරණ භාවිතය, ක්‍රීඩා පිටියේ නිසි ප්‍රමිතියක් නොමැතිවීම, ක්‍රීඩාවට අදාළ නීති රීති පිළි නොපැදීම, පාරිසරික හේතු වැනි සාධක ඔබට අපි මතක් කරා. ඔව් දුවේ පුතේ, මීළඟට අපි ඔබට කිව්වා මේ සාධක යටතේ කතා කරා අපි ඒවට දෙන ප්‍රතිකාර මොනවද කියලා. ඉරීමක්, සීරීමක්, තුවාලයක් සිදු වුණාම දෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අපි ඔබට කතා කරා. ඔබ දන්නවා ප්‍රථමාධාර හඳුන්වා දෙනවා ප්‍රයිසස් කියන සංකල්පයක් යටතේ. PRICES කියන සංකල්පය යටතේ අපි ප්‍රතිකාර හඳුන්වා දෙනවා. ප්‍රයිස් කියන එක අපි කිව්වා P අකුරෙන් ප්‍රොටෙක්ෂන් කියන එක, ආරක්ෂා කරනවා. අපි අනතුර සිදුවෙච්ච ස්ථානය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක අනතුර වැඩි නොවි ඒ මට්ටමෙන්ම පවත්වාගෙන යෑමට. ඊගාට රෙස්ට් එක, විවේකයක් අපි එතෙන්ට ලබා දෙන්න ඕනේ. ඊගාට අයිස් යෙදීම, ඒ අභ්‍යන්තරයේ රුධිර වහනය අවම කරගන්න අපි අභ්‍යන්තර රුධිර කේශනාලිකා විස්තරණය කරන, ඒ කියන්නේ පුඩා වෙනවා. එතකොට අභ්‍යන්තර රුධිර වහනයක් වෙනවා නම් ඒ අභ්‍යන්තර රුධිර කේශනාලිකා හීන් වෙලා රුධිරයේ වහනය අඩු කරනවා. එතකොට ඒකෙන් අපි අයිස් තියලා එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා. ඊගාට කම්ප්‍රෙෂන්, වෙලුම් පටියක් යොදා පීඩනයක් යොදන්න ඕනේ. වෙලුම් පටියකින් ඒ ස්ථානය පීඩනයක් ලබා දෙන්න ඕනේ. ඊගාට එලිවේෂන් කියන එක, එම කොටස ඔසවා තබන්න ඕනේ. අපි රුධිර වාහනයක් වෙනවා නම් ඒ රුධිර වාහනයේ වන ස්ථානය හෘදයට වඩා ඉහළ ස්ථානයකින් තබාගෙන අපි ඒ රුධිර වාහනය වෙන එක අවම කරගන්න ඕනේ. ඊගාට සපෝට් එක, උදව්වක්, ශරීරයේ අදාළ කොටසට බාහිර ආධාරකයක් ලබා දීම. මෙන්න මේ කරුණු මේ ප්‍රථමාධාරයක් ලබා දීමේදී ප්‍රථමාධාර කරු විසින් මේ ක්‍රමය උපයෝගී කරගන්න ඕනේ. ඒකට අපි කියනවා ප්‍රයිසස් කියන ප්‍රතිකාර ක්‍රමය. එතකොට මේක අපි බලාපොරොත්තු වෙන්නේ රෝගියාගේ රෝග තත්ත්වය උත්සන්න නොවී අවම මට්ටමක තියාගෙන වෛද්‍යවරයෙක් වෙතට ගෙන යනකම් මේක ක්‍රියාත්මක කරන්න ඕනේ.
ඔව්, සුබ දවසක් දුවේ පුතේ. අපි මෙතෙක් වෙලා කතා කරා එම ගුරුතුමා විසින් මූලික කරුණු ටික පැහැදිලි කරා. අපි බලමු මෙතෙක් වෙලා අපි කතා කරපු ඒ කරුණුත් එක්ක ඊළඟට අපි මොනවද එකතු කරන්න ඕන කියලා. අපි කතා කරනවා අස්ථිවලට සිදුවන අනතුරු ගැන බහුල වශයෙන්. එතකොට අස්ථිවලට සිදුවන අනතුරු අපි කොටස් දෙකක් කතා කළා, සංගෘත බග්න හා විවෘත බග්න කියලා. ඊළඟට අපි කතා කරා සන්ධිවලට සිදුවන අනතුරු. තුන්වෙනි කාරණේ අපි බන්ධනී සම්බන්ධ අනතුරු ගැන කතා කළා. හතරවෙනි වශයෙන් මාංශ පේශි වලට සිදුවන අනතුරු ගැන අපි කතා කරා. ඊළඟට එදිනෙදා මුහුණ දීමට සිදුවන වෙනත් අනතුරු ගැන කතා කරා. ගේ දොර අනතුරු, ගෙවත්තේදී සිදුවන අනතුරු, ඊළඟට මහා මාර්ග අනතුරු, ස්වාභාවික අනතුරු, කෘෂි රසායනික අනතුරු, ඊළඟට වෘත්තීමය අනතුරු, විදුලි සැර වැදීම් මේ වගේ අපි කතා කළා. ඊළඟට අපි ඒකෙන් වෙන හානි සහ හානි වළක්වා ගන්නා ක්‍රම ගැන කතා කළා. අපි බලමු දැන් ඊළඟට අපේ ගුරුතුමා කියන කොටස.
ඔව්, ඔබට අපි ඊගාවට කතා කරා මතක ඇති මාර්ගයේදී සිදුවන අනතුරු. මේ ගැන අපි කියද්දී ඔබට මතක් වෙනවා ඇති අපි මාර්ගයේ දෝෂ නිසා සිදුවන අනතුරු ගැන අපි කිව්වා. ඊගාවට රතේ දෝෂ නිසා සිදුවන අනතුරු ගැන කතා කරා. ඊගාවට රියදුරංගේ තියෙන නොසැලකිලි මත්කම නිසා සිදුවන අනතුරු ගැන කතා කරා. ඊගාවට රියදුරන්ගේ බීමත්කම නිසා මෙන්න මේ හේතු නිසා සිදුවන අනතුරු ඔබට අපි පැහැදිලි කරා. ඔව්, ඊගාවට ඔබට මතක ඇති මේ අනතුරු වළක්වා ගන්න අපි මොනවද කරන්න ඕනේ කියන කාරණාව. අපි කිව්වා ආරක්ෂක පාවහන් පැළඳීම, සැරේටියක් භාවිතය, රාත්‍රී කාලයේ විදුලි පන්දම් භාවිතය වැනි කාරණු මේ අනතුරු වළක්වා ගන්න පුළුවන් කියන කාරණේ. ඊගාවට දුවේ පුතේ අපි කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් සිදුවන අනතුරු ගැන ඔබට කතා කරා. ඒවා වාතයේ මගින් අපිට ඇති වෙන්න පුළුවන් අනතුරු, ගාවට ජලයට මුස් වෙලා එහෙම අනතුරු සිදු වෙන්න පුළුවන් කියන කාරණා ගැන අපි ඔබට පැහැදිලි කරා. ඊගාවට අපි ඔබට කෘෂි රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිත කිරීමට කළ යුතු දේවල් ගැන අපි පැහැදිලි කරා. ඒවට අපි අත්වැසුම්, මුඛවාඩම්, හිස්වැසුම් යොදාගෙන නියමිත මාත්‍රාවට අනුව රසායනික ද්‍රව්‍ය ඉස්සින විට මේ පිළිපැදිය යුතු කරුණු. ඊගාවට ඒ බඳු නිවැරදිය අසුරා තැබීම්, ඒ වගේ ආහාර පාන කොහොමද අපි කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන අවස්ථාවේදී ගන්න ඕනි කියන කාරණා අපි පැහැදිලි කරා. ඒ වගේම විෂ ශරීරගත වුණාම අපි ඒකට කරන්න ඕනේ ප්‍රතිකාර ගැන අපි ඔබට මතක් කරා. යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී සිදුවන අනතුරු අපි ඔබට මතක් කරා. ඊගාට විදුලි සැර වැදීමකදී සිදුවේ හැකි අනතුරු සහ ඒවාට ප්‍රතිකාර. ඊගාට අපි බහුල වශයෙන්ම අද අපිට දකින්නට ලැබෙන කාරණාවක් ගැන අපි කතා කරා. ලිංගික අපයෝජන සහ අපචාර පිළිබඳව අපි ඔබට පැහැදිලි කරා. ඒවා අපි මතක් කරොත් එහෙම ලිංගික අපචාර, අනිසි ස්පර්ශ, අනිසි සිප වෙළඳ ගැනීම, ස්ත්‍රී දූෂණ, ළමා ලිංගික හිංසනය ආදී කරුණු ගැන අපි ඔබට මතක් කරා. අපයෝජනයක් කියන්නේ මොකද්ද කියලා අපි කිව්වා. ඊගාවට ලිංගික අතවරහා අපයෝජන වලින් වැළකීමට අපි කළ යුතු දේවල් අපි ඔබට මතක් කරා. ඒ වගේම ලිංගික අපචාර හා අපයෝජන ගැන පැහැදිලි කරා. වගේම ස්වාභාවික අනතුරු හා ආපදා ගැනත් අපි කතා කළා. ස්වාභාවිකව සිදුවන අනතුරු සහ ආපදා, කුණාටු, ගං වතුර, අකුණු සැර, සුනාමි ආදී පරිසරයේ මගින් සිදුවන අනතුරු ගැන අපි ඔබට පැහැදිලි කරා.
හොඳයි දුවේ පුතේ, සුළිසුල්ලන් වලින් සිදුවන හානි අවම කර ගැනීම, ඊළඟට ජල ගැලීමෙන් සිදුවිය හැකි විපත් අවම කිරීම, නායෑම් වලින් සිදුවන අනතුරු අවම කිරීම සහ භූමිකම්පාවකදී සිදුවන අනතුරු අවම කර ගැනීම අපි ඔබට කතා කරා. ඒ වගේම සුනාමියකදී සිදුවන අනතුරු අවම කර ගැනීම ගැන අපි පැහැදිලි කළා. හයවෙනි කාරණේ හැටියට අපි අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම කතා කරමු අද. ඔව් දුවේ පුතේ, සුනාමියකදී සිදුවන අනතුරු අවම කර ගැනීම කුමක්ද, ඒකට මොනවාද කරන්න ඕනේ කියන එක අපි අද කතා කරමු. සුනාමි තත්ත්වයක් කියන්නේ දුවේ පුතේ මුහුදුපතුලේ භූමිකම්පාවක් වැනි තත්ත්වයක් ඇතිවීම තමයි මේ සුනාමි තත්ත්වයක් විදියට අපිට දකින්න ලැබෙන්නේ. එතනදී අනතුරු හැඟවීම් සංඥා නිකුත් කිරීම, පහත් බිමක සිටීනම් ගසකට නැගීම, ඊළඟට සත්ව හැසිරීම් පිළිබඳ විමසිලිමත් වීම, රතයක් තුල සිටීනම් වහාම ඉවත් වී ආරක්ෂික ස්ථානයකට යාම තමයි මේ සුනාමි තත්වයකදී අපි අනතුර අවම කරගන්න කල යුතු දේවල්. ඔව්, සත්ව හැසිරීම් පිළිබඳ අපි කතා කරා. බොහෝ විට දුවේ පුතේ මේ ස්වාභාවික විපත්වලදී සත්වින්ට මේ වෙන විපත් ගැන ලොකු හැඟවීමක්, ලොකු දැනීමක් ඔවුන්හට තියෙනවා. ඒ වගේ වෙලාවල් වලදී අපි කරන දේ, ඒ අනතුර හඹා යනකොට, අනතුර වෙත යනකොට සත්වයින් අනතුරෙන් ගැලවිලා ඈත් වෙන්න උත්සාහ කරනවා. ඔබට මතක ඇති සුනාමි අවස්ථාවේදී අපි බොහෝ විට කලේ සුනාමිය වෙත අපි ගමන් කළා. එතකොට අපි අනතුර අපිට ළඟා කරගත්තා. නමුත් මේ සත්ව කොට්ටාස අනතුර දැනුණහම එයින් ඉවත් වෙන්න උත්සාහ කරනවා. ඊළඟට දුවේ පුතේ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම. අවම කර ගැනීමේදී අපි කතා කරන්න ඕනේ එකක්, නිවසක් තුල සිටීම, පිට්ටනි, වෙල්යාය, මුහුදු, වෙරළාදී විවෘත ස්ථානවල නොසිටීම. මොකද්ද පුතේ දුවේ? නිවස තුල සිටීම, පිට්ටනි, වෙල්යාය, මුහුදු, වෙරළාදී විවෘත ස්ථානවලින් අපි අයින් වෙන්න ඕනේ. විදුලි හා දුරකථන කුළුණු අසල නොරැඳීම. ඊළඟට පොරව, කැත්ත, පිහියැවැනි ලෝහමය උපකරණ භාවිතාවෙන් වැළකින්න ඕන. ඉතින් දුවේ පුතේ එදිනෙදා මුහුණ දෙන අනතුරු හා ඉන් මිදීමකට කළ යුතු දේ ගැන කතා කර අපි දැන් බලමු ප්‍රථමාධාර කියන්නේ මොකක්ද කියලා.
ඔව්, අපි දැන් බලමු ප්‍රථමාධාරයක් කියන්නේ මොකක්ද කියන කාරණය. ඔබට මතක ඇති පාසලේදී ඔබේ ගුරුතුමා ගුරුතුමිය මේ පිළිබඳව පැහැදීමක් කරන්නට ඇති. අපි මේ තුලින් අපි ඔබ දැනුවත් කරන්නේ ප්‍රථමාධාරයක් කියන්නේ දුවේ පුතේ හදිසි අනතුරක් හෝ අසනීපයක් සිදු වූ අවස්ථාවක වෛද්‍යවරයෙකුට හෝ රෝහලකට රෝගියා රැගෙන යනතුරු ඔහුට දෙනු ලබන ආධාර. ඒ අනතුර අවම කරගෙන දෙනු ලබන ආධාර. අපි ප්‍රතිකාර කරන්නේ නැහැ, අපි ආධාරයක් විතරයි කරන්නේ. අපි වෛද්‍යවරු නෙවෙයි. එතකොට අපි මේ වෛද්‍යවරයෙක් වෙතට ගෙන යනකම් ඔහුට සිද්ධවෙච්ච අනතුර අවම කරගෙන අපි කොහොමද මේ ප්‍රථමාධාර ලබා දෙන්නේ? ඔව් දුවේ පුතේ, ප්‍රථමාධාර ලබා දීමෙන් අපි රෝගියාගේ වේදනාව, එහෙම නැත්නම් රුධිර වහනය, ඊගාවට අස්ථිභග්නයක් වෙලා තියෙනවා නම් ඒක අවම කරගන්න ඕනේ. රුධිර වහනයක් වෙනවා නම් ඒක අපි පුළුවන් තරම් ඉක්මනට ඒ අවස්ථාව අවම කරගන්නට ඕනේ. නැත්නම් රුධිර වහනේ වෙලා රෝගියා මිය යන්න පුළුවන්. ඊට පස්සේ භග්නයක් වගේ අවස්ථාවක් නම් වේදනාව ඉවසා ගත නොහැකිව රෝගියා තවත් ඒ අනතුර වැඩි කරගන්නට පුළුවන්. ඒක නිසා අපි ප්‍රථමාධාර කරුවෙකු හැටියට ඔබ අප ඉදිරිපත් වෙනවා නම් අපි ඒ රෝගියාගේ රෝගී තත්ත්වය අවම කරගෙන මේ කාරණය කරන්නට ඕනේ. අපි ප්‍රථමාධාර දීමෙන් අපි බලාපොරොත්තු වෙන කරුණු මොනවද කියලා අපි බලමු. අපිට ප්‍රයෝජන, රෝගියාට ලැබෙන, අපෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපි දැන් කතා කරමු. එකක් තමයි අපි රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට අපි උත්සාහ වෙන්න ඕනේ. රෝගියාගේ ජීවිතය අපි බේරලා දෙන්න ඕනේ. ඊගාවට රෝගී තත්ත්වය තවදුරටත් අසාධ්‍ය වීම වළක්වා ගැනීමට හැකිවීම. රෝගියාගේ අනතුර අවම කරගෙන ඒක අසාධ්‍ය වීමට අපි බොහෝ විට දැකලා තියෙනවා. අනතුරක් සිදු වුණාම අපි අපේ ප්‍රථමාධාර ක්‍රම දන්නේ නැති අය සමහර අවස්ථාවලදී එතන අදිනවා, අත ගානවා, කරකනවා, අඹරනවා, මෙන්න මේ වගේ කරුණු කාර්තෙල් ගානවා නේද? මේ වගේ දේවල් අපිට දකින්නට ලැබෙනවා. එතකොට මේ වගේ අපේ නොදැනුවත්වම අනතුර අභ්‍යන්තරයේ එකක් නම් ඒක වැඩි වෙනවා. එතකොට අපි දැනගන්නට ඕනේ මේ අභ්‍යන්තරයේ සිදුවන අනතුර ඒ මට්ටමෙන්ම අවම කරගන්නට. ඊගාවට අපි අපිට ලැබෙන ප්‍රයෝජනයක් තමයි සමහර අවස්ථාවලදී රෝගියාට සම්පූර්ණ සුවය වත් අපිට ලබා දෙන්නට පුළුවන්. සම්පූර්ණ සුවය වුණත් අපි මේ ප්‍රථමාධාර ක්‍රමයකින් ඔහුට ලබා දෙන්නට පුළුවන්. මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් මේ ප්‍රථමාධාර දීමෙන් අපි ඔහු වෙනුවෙන් කරන්නට හැකි වෙනවා. ප්‍රථමාධාර කරුවෙක් ඔබ දන්නවා, ප්‍රථමාධාර දෙනකොට මේ ප්‍රථමාධාර කරුව ඒ පිළිබඳව මනා පුහුණුවක් තිබිය යුතුයි. එතකොට මේ ප්‍රථමාධාර කරුවෙකුත් තුළ අපි පාසලේදී අපි ඔබට කොයි මොහොතක මේ ප්‍රථමාධාරයක් දෙන්නට ඔබට අවස්ථාවක් ලැබෙයිද කියන කාරණේ අපිට කියන්නට අපහසුයි. ඔබට මට අද රටේ තියෙන මේ අනතුරු ගැන බලනකොට අපිට ඕනෑම අවස්ථාවක මේ අනතුරක් සිදුවෙච්ච කෙනෙකුට ප්‍රථමාධාරයක් දෙන්නට අපි 11 ශ්‍රේණියේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය හදාරපු ශිෂ්‍යයෙක් හැටියට මේ පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට ඕනේ. අපි බලමු එහෙනම් මේ විෂය කරුණු තුලින් ඔබ ප්‍රථමාධාර කරුවෙකු හැටියට ඔබට ලබා ගන්නට පුළුවන් ගුණාංග මොනවද කියන කාරණා ටික. ඔව්, අපි එහෙනම් කතා කරමු එතනින් එහාට මේ පිළිබඳව.
ඔව් දුවේ පුතේ, ප්‍රථමාධාර පිළිබඳ ප්‍රථමාධාර කරුවෙකු තුල තිබිය යුතු ගුණාංග රාශියක් තියෙනවා. අපි එතනදී බලමු මොනාදේ ගුණාංග කියලා. ප්‍රථමාධාර පිළිබඳව පුළුල් දැනුමක් තියෙන්න ඕනේ. අපි ප්‍රථමාධාරයෙන් බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරයෙකු වෙත ගෙන යාමට ප්‍රථම ඔහුගේ අනතුරු අවම කිරීම, ආධාරයක් ලබා දීම. එතකොට එහෙමනම් ඒ ආධාරය ලබා දෙන්න අපි පුළුල් දැනුමක් තියෙන්න ඕනේ. ඊළඟට කලබල නොවෙන්න ඕනේ. ප්‍රථමාධාර කරුවෙක් කලබල නොවෙන්න ඕනේ. එයත් කලබල වුණොත් රෝගියා තව කලබල වෙනවා. මොකද රෝගියාගේ බිය තුරන් කිරීම, රෝගියා සැහැල්ලුවටපත් කිරීම තමයි මූලිකම සිද්ධාන්තේ. එතකොට එහෙනම් ප්‍රථමාධාර කරු දැනගන්න ඕනේ කලබල නොවි ඉන්න. ඊළඟට ඔහු තුල තියෙන්න ඕන ඉවසීම. ඔව්, ඔහුට ප්‍රථමාධාර කරු තුල ඉවසීමේ ගුණාංග හොඳට දියුණු වෙලා තියෙන්න ඕනේ. ඊළඟට ස්ථානෝචිත ප්‍රඥාව. ඒ කියන්නේ ඒ වෙලාවට කළ යුතු දේ ගැන ඔහු දැඩි දැනුම් තේරුම් ඇතිකමක් තියෙන්න ඕන. ඊළඟට සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම. සුපරීක්ෂාකාරීව ඒ කියන්නේ ඒ අනතුර අවම කරගන්න කල්පනාකාරී වෙන්න ඕනේ. ඊළඟට සානුකම්පිත බව. රෝගියා පිළිබඳ සමහර අවස්ථාවල රෝගියාගේ දැඩි බිය, ඊළඟට අනතුරේ ස්වභාවය අනුව කලහකාරී වෙන්න පුළුවන්, කලබල වෙන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවත රෝගියා පිළිබඳ කාරුණිකව සානුකම්පිතව බලන්න ඕනේ. ඊළඟ පිළිකුල් නොකරන්න ඕනේ. දැන් අපි හිතමු ලේ වැගිරීමක් වගේ වෙන්න පුළුවනි අනතුර. එතකොට ඒ ලේ වැගිරීම ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගැන පිළිකුල් නොකරන්න ඕනේ. ඊළඟට තමයි ස්වයං ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම. ස්වයං ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම. ඉතින් දුවේ පුතේ, ඔයාලා දන්නවා ප්‍රථමාධාර කට්ටලයක තිබිය යුතු දේ මොනවද කියලා. දැන් අපි බලමු අඩංගු විය යුතු ද්‍රව්‍ය මොනවද කියලා.
ඔව්, අපි කතා කරා ප්‍රථමාධාර කරුවෙකු තුල තිබිය යුතු ගුණාංග මොනවද කියන එක පිළිබඳව. මම නැවතත් ඔබට මතක් කරන්නම්, ඇත්තටම ප්‍රථමාධාරයක් දෙන ඔබ ඒ පිළිබඳව හොඳ දැනුමක් තිබිය යුතුයි. ඊළඟට කලබල නොවී ඉක්මන් නොවිය යුතුයි. සමහර රෝගියා රුධිර වහනයක් කරනවා, ඔබ කලබල වෙනවා, ඔබ බියටපත් වෙනවා. එතකොට ඒ තත්ත්වයක් ඇති වුණොත් ඔබ ප්‍රථමාධාර කරුවෙක් නොවේ. ඊළඟට ඉවසීමේ ගුණය ඔබ තුල තිබිය යුතුයි. මිස් කිව්වා වගේ ඉවසීමේ ගුණය ඔබට තියෙන්නට ඕනේ. රෝගියා සමහර විට ඔබට බන වැදින් කරන්න පුළුවන්. ඔහුට වේදනාව දරා ගන්නට බැරුව ඔබට බැන වැදුනොත් ඔබ ඉවසන්නට ඕනේ. එතකොට අපිට පුළුවන් මේ කාර්යය හොඳින් කරගන්න. ඔබ කලබල වුණොත් ඒක කරගන්නට අපහසුයි. ඊකට ස්ථානෝචිත ප්‍රඥාව. මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ? රෝගියා ඉන්න හැටි, ඉන්න අවස්ථාව, අනතුරේ ප්‍රමාණය, රෝගියා මොන වගේ ස්ථානයකද ඉන්නේ නේද? මේ කරුණු පිළිබඳව ඔබ කල්පනාකාරීව කටයුතු කරන්නට ඕනේ. ගාවට සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න ඕනේ කියලා කිව්වා. නේද? සුපරීක්ෂාකාරීව කියන්නේ ඔබ ඔහුගේ ඒ අනතුර පිළිබඳව ඔබ දැනුවත් වෙන්න ඕනේ. මෙතන අස්තිය බිඳිලාද? එහෙම නැත්නම් මාංශ පේශී ඉරිලාද? භග්නය විශාලයකක්ද? නේද? මේ වගේ පිළිබඳව ඔබ විමසිල්ලෙන් බලන්නට ඕනේ. ඊගාවට සානුකම්පිතව රෝගියා පිළිබඳව ඔබ අනුකම්පා සහගතව සිතන්නට ඕනේ. ඊගාවට පිළිකුල් නොකිරීම වැදගත්ම කාරණයක් තමයි. මේ රෝගියා පිළිබඳව ඔබ පිළිකුල් නොකරන එක කළ යුතුයි. ඊගාවට සයන් ආරක්ෂාව ඔබ පිළිබඳව බාර ඔබත් ආරක්ෂා වෙන්නට ඕනේ. රෝගියා පමණක් නෙවෙයි ඔබත් මේ අවස්ථාවේදී ආරක්ෂාවෙන් කටයුතු කරන්නට ඕනේ. ඊගාවට අපි බලමු දුවේ පුතේ, මේ ප්‍රථමාධාර කරුවෙකු තුළ තියෙන ගුණාංග වගේම ප්‍රථමාධාරයක් දීමට ඔබ ගාව ඔබේ පෙට්ටිය තුළ, එහෙම නැත්නම් ප්‍රථමාධාර පෙට්ටියක් තුළ තිබිය යුතු උපකරණ මොනවද කියන එක පිළිබඳව. ඔව් දුවේ පුතේ, ඔබ දන්නවා ඔබේ පාසලේ ඇති ප්‍රථමාධාර පෙට්ටියක්, එහෙම නැත්නම් කීපයක් තියෙන්නටත් පුළුවන්. හැබැයි සමහර අවස්ථාවලදී ඒවා තුළ අපිට ප්‍රථමාධාරයක් දෙන්නට තරම් සුදුසු ද්‍රව්‍යතන නොතිබෙන්නට පුළුවන්. ඔබ මෙම පාඩම තුලින් ඔබට පුළුවන් මෙම පාඩම තුලින් අපේ පාසලේ ප්‍රථමාධාර පෙට්ටියක් තුල තිබිය යුතු ද්‍රව්‍ය මොනවද කියලා හඳුනාගෙන ඒක ක්‍රියාත්මක කරන්න පාසල තුල. හරි, එහෙනම් බලමු මොනවද මේ අවශ්‍ය ද්‍රව්‍ය. හරි, එකක් තමයි ජීවාණුහරණය කළ දැල් රෙදි. ජීවාණුහරණය කළ දැල් රෙදි ගෝස් කියලා කියනවා. ඔබ දන්නවා ගෝස් කෑලි මේ පෙට්ටියක් තුළ තිබෙන්නට ඕනේ. ඒවා ජීවාණුහරණය කළ, කියන්නේ විසබීජ නාශනය කරපු දේවල් වෙන්නට ඕනේ. ඊගාවට ජීවාණුහරණය නොකළ දැල් රෙදි ප්‍රමාණිකුත් තියෙන්නට ඕනේ. ගට වෙලුම් පටි, ඔබ දන්නවා සුදු වෙලුම් පටි තියෙන්නට ඕනේ. ඊගාට ඇදෙන සුළු වෙලුම් පටි තියෙන්නට ඕනේ. ඇදෙන සුළු වෙලුම් පටි, ඒ කියන්නේ බැන්ඩේජ් වෙලුම් පටි තියෙන්නට ඕනේ. ගට ප්ලාස්ටර්, සබන් අනතුරක් සිදු වෙලා රුධිරය වහන වෙන තැන හොඳින් හොදන්නට ඕනේ නිසා සබන් වර්ගයක් තියෙන්නට ඕනේ. ඊගාට විසබීජ නාශක තියෙන්නට ඕනේ. ඊගාට අත්වැසුම් කීපයක් ඒ තුල තියෙන්නට ඕනේ. ඊගාට මලකඩ නොකෑ කතුරක්, හොඳ පිරිසිදු කතුරක් තියෙන්නට ඕනේ. ඊගාට විදුලි පන්දමක්, කඩදාසි, පිරිසිදු කඩදාසි තියෙන්නට ඕනේ. පෑනක්, ඊගාවට ජීවනී පැකට් එකක්, පැරසිටමෝල් පෙති කීපයක් මේ ප්‍රථමාධාර පෙට්ටිය තුළ තිබෙන්නට ඕනේ. එහෙනම් ඔබට මතක ඇති, අපි නැවතත් මතක් කරන්නම්, ජීවාණුහරණය කළ දැල් රෙදි, ජීවාණුහරණය නොකළ දැල් රෙදි, වෙලුම් පටි, ඇදෙන සුළු වෙලුම් පටි, ප්ලාස්ටර්, සබන්, විසබීජ නාශක, අත්වැසුම්, කතුර, විදුලි පන්දම, කඩදාසි, පෑනක්, ජීවනී, පැරසිටමෝල් පෙති. මෙන්න මේවා උපකරණ තිබිය යුතුයි ප්‍රථමාධාර පෙට්ටියක් තුල, කට්ටලය තුල. හොඳයි දුවේ පුතේ, අපි බලමු ඊගාවට ප්‍රථමාධාර ලබා දීමේදී කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ කියලා. කොහොමද ප්‍රථමාධාර දෙන්නේ රෝගියෙකුට? මේ පිළිබඳව ඔබට පාසලේ ඔබ ඉගෙනගෙන ඇති මේ පිළිබඳව. නමුත් නැවත අපි මේ මතක් කිරීමක් කරන්නේ, අපි ජීවිතාධාර දෙන මූලික සංකල්පයක් තියෙනවා. අපි ප්‍රථමාධාර දෙන මූලික සංකල්පයක් තියෙනවා. බලමු මොනවද මේ සංකල්පය තුළ අඩංගු කරුණු මොනවද කියන එක.
ඔව් දුවේ පුතේ, අපි දැන් අපේ සර් කිව්වා ප්‍රථමාධාර කට්ටලයක තිබිය යුතු දේ මොනවද කියලා. ඒ කියන්නේ ප්‍රථමාධාර පෙට්ටියක තියෙන්න ඕන දේවල් සර් අපිට පැහැදිලි කරා. එතකොට අපි සමහර අවස්ථාවල මට දැනිච්ච දේ, සමහර පන්ති වලින් අපි පන්තිවල උගන්න උගන්න ඉන්නකොට එනවා ප්‍රථමාධාර කට්ටලයක තිබිය යුතු දේවල් ඒ පන්තියේ නැහැ. ඒක නිසා දැන් හොඳට අවබෝධ කරගන්න මේ ප්‍රථමාධාර කට්ටලයක තියෙන්න ඕන මොනවද කියලා. එතකොට ඔයාලට පුළුවන් 11 වසරේ දරුවෝ හැටියට නංගිලාට මලිලාට කියලා දීලා මේ ප්‍රථමාධාර කට්ටලයක අඩංගු දේවල් එකතු කරන්න. සෑම පන්තියකටම මේ අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරන්න ඕගොල්ලන්ට පුළුවනි. දැන් ඕගොල්ලෝ ඒ ගැන දැනුවත් නිසා. ඔව්, අපි දැන් බලන්නේ ප්‍රථමාධාර ලබා දීම කොහොමද වෙන්නේ කියලා. අපි ප්‍රථමාධාර කරුවෙකු තුල තිබිය යුතු ගුණාංග ගැන කතා කරා. ප්‍රථමාධාරයක් කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඊළඟට ප්‍රථමාධාර කට්ටලයක තියෙන්න ඕන මොනවද කියලා කතා කරා. ඊට පස්සේ අපි දැන් කතා කරනවා ප්‍රථමාධාර ලබා දීම කොහොමද වෙන්නේ කියලා. මේකෙදි පුතේ දුවේ රෝගියා පිළිබඳ මූලික සොයා බැලීමකින් අනතුරුව ඔහුගේ තත්ත්වය තේරුම් ගන්න ඕන ප්‍රථමාධාර දෙන්න පෙර. මුලින් රෝගියා පිළිබඳ මූලික සොයා බැලීමකින් අනතුරුව ඔහුගේ තත්ත්වය දල වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ මූලික ජීවිතාධාර ක්‍රමය අනුගමනය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ABCD කියලා අපි ක්‍රමයක් ඔබට හඳුන්වලා දීලා තියෙනවා, ක්‍රමයක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක ඔබ දන්නවා ඇති. නැවතත් මතක් කරනවා මූලික ජීවිතාධාර ක්‍රමය අනුගමනය කරන්න ඕන. ඒ ක්‍රමය තමයි ABCDE කියන ක්‍රමය.
ඔව්, මේ ABCDE කියන ඉංග්‍රීසි අක්ෂර පහට අනුව ප්‍රථමාධාරයක් ලබා දීමේදී අපි සැලකිලිමත් වෙන්නට ඕන. අපි බලමු මොකද්ද මේ ඒ අකුරෙන් විස්තර කෙරෙන්නේ කියන එක. ඒ අකුරෙන් කියන්නේ එයා වේ කියන එක. එයා වේ කියන්නේ ශ්වසන මාර්ගය. ශ්වසන මාර්ගය හොඳින් විවෘතව තබා ගත යුතුයි. යම් දෙයක් සිර වී ඇතනම් හෝ දිව ශ්වසන මාර්ගය අවහිර කරයි නම් එම බාධකය ඉවත් කරගන්නට ඕනි. ඔබ සමහරට මෙවැනි අවස්ථාවල් දැකලත් ඇති සමහර අය, සමහරට නොදැක ඇති. අපි රෝගියාගේ ශ්වසන මාර්ගය, රෝගියාගේ හුස්ම යන්නට තියෙන ප්‍රධානම හේතුව තමයි මේ හුස්ම හිරවීම. ජීවිතයක් නැති වෙන්න තියෙන ප්‍රධානම සාධකයේ හුස්ම හිරවීම. කියන්නේ ශ්වසන මාර්ගය අවහිර වීම. එහෙනම් අපි ප්‍රථමයෙන්ම බලන්න ඕනේ රෝගියාගේ ශ්වසන මාර්ගය හොඳින් පැහැදිලිව තියනවාද කියන එක. මොනව හරි හිර වෙලා තියෙනවද, එහෙම නැත්නම් ශ්වසන මාර්ගය යට වෙලාද, හිර වෙලා තියෙනවා නම්, නහය තද වෙලා තියෙනවා නම්, මෙන්න මේක අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් ඔබට මතක හොඳින් මතක තබා ගන්න එයා වේ කිය. එයා වේ ඒ අකුරෙන් හඳුන්වන්නේ එයා වේ ශ්වසන මාර්ගය. හරි, දෙවෙනි කරුණ බී අකුරෙන් බ්‍රීදින්. බ්‍රීදින් කියන්නේ ශ්වසනය, හුස්ම ගන්නවා කියන එක. නිරායසින් සාමාන්‍ය ආකාරයට ශ්වසන ක්‍රියාවලිය සිදුවේදයි පරීක්ෂා කරලා බලන්නට ඕනේ. ඔහු හොඳින් හුස්ම ගන්නවාද කියන එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. එසේ නොමැති විටක කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉස්සලාම අපි කිව්වා හුස්ම ගන්න ශ්වසන මාර්ගය ඔහුගේ මොනවා හරි ක්‍රමයකින් අවහිර වෙලා තියෙනවද, එහෙමනම් ඒක ඉවත් කරන්න ඕනේ. ඊගවට අපි යනවා බී අකුරට බ්‍රීදින් ශ්වසනය. ඔහුට ශ්වසනය හොඳින් සිදුවෙනවද, එහෙමනම් එහෙම සිදු නොවෙනවා නම් අපි කෘත්‍රිම ශ්වසනය ලබා දීලා ඔහුගේ හුස්ම ක්‍රියාත්මක කරවන්න ඕනේ. හෘද ස්පන්දනය සිදුවෙන්න දෙන්න ඕනේ. ඊගවට සර්කියුලේෂන්, සී අකුරෙන් සර්කියුලේෂන්, රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවෙනදයි බලන්නට ඕනේ. අපිට පුළුවන් අනුතර සිදුවෙච්ච පුද්ගලයාගේ මැණික් කටුව ළඟින් අල්ලලා නාඩි වැටෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නට පුළුවන්. ස්ථාන කීපයක් අපිට හොඳින් නාඩි වැටෙන ස්ථාන හඳුනා ගන්නට පුළුවන්. ඔබ පාසලේදී ඔබේ ගුරුතුමා පැහැදිලි කරලා දීලා ඇති. කන පිටුපසින් අපිට පුළුවන් හද ස්පන්දන වේගය බලන්න. ඊගාවට නලලේ ඇහි බැමට පොඩ්ඩක් ඉහලින් අපිට පරීක්ෂා කරලා බලන්නට පුළුවන්. එහෙම නැත්නම් අතේ මැණික් අටුව ළඟින් අපිට රෝගියාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නට ඕනේ. එහෙනම් ඔබට මතක ඇති ඒ අකුරෙන් අපි කිව්වා එයාවේ B අකුරෙන් breathing, C අකුරෙන් circulation, D deformity ආබාධ. මොනවද ඔහුට තියෙන ආබාධ? ස්නායුමය ආබාධයක් හෝ අස්ථි බිඳීමක් නිසා චලනය කළ නොහැකි අතක් හෝ පාදයක් තිබේදයි පරීක්ෂා කරලා අපිට බලන්නට. ඒක නොසොල්වා තබා ගැනීමටත් අපි වග බලා ගන්නට ඕනේ. අස්ථියක් බිඳිලා නම් කැඩිලා නම් අපි ඒක නොසොල්වා තබා ගන්නට උත්සාහ කර යුතුයි. මොකද අපි නොදැනුවත් එහාට මෙහාට චලනය කරලා අර භග්නය තව වැඩි කරනවා. ඒක නිසා අපි ඒක බොහොම පරිස්සමෙන් එම ස්ථානයේ නොසොල්වා තබාගෙන කටයුතු කරන්නට ඕනේ. ඊගාව ඒත් එක්කම අපි එම අනතුරක් එහෙම භග්නයක් සිදු වෙලා තියෙනවා නම් එම ස්ථානයට මොනවා හරි ආධාරකයක් අපි ලබා දෙන්නට ඕනේ. අත වෙන් වෙන්න වැටිලා නම් එහෙම එල්ලගෙන රෝගියා රෝහලට හෝ මහා මාර්ගයේ එක්කගෙන ගියොත් අර අනතුර තවත් වැඩි වෙනවා. අපි ඒක නිසා අපි සැලකිලිමත්ව එම අවස්ථාවේදී අපි අනතුර අවම කරගන්නට පතුරු කීපයක් තියලා ඒ අත ඔහුට පහසු කරලා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් කර මාලයක් එහෙම උර මාලයක් යොදලා ඒ ස්ථානය නොසොල්වා තබා ගන්නට උදව්වක් කරන්න. ඊගාව කාරණේ අපි එක්ස්පෝස් කියන කාරණේ නිරාවරණය. ඒක අපි ඒ පුද්ගලයා සම්පූර්ණයෙන් පරීක්ෂා කරලා ඒ සඳහා සම්පූර්ණයෙන්ම මුවද උවද නිරාවරණය කිරීමට අපි පුද්ගලයාව සමහරු පිරීලා බලනවා. එහෙම නැත්නම් එතන යාට හුස්ම ගන්න අපහසුයි, ඒකෝ ඒ ඉන්න තැන ආවරණ වලින් වැහිලා තියෙන්න පුළුවන්. ඒවා එතන එම ස්ථානයේ ඔහුට නිරාවරණය කරලා අපි රෝගියා තබා ගත යුතුයි. රෝගියාට එතකොට රෝගියා අපි පිරීලා එක එක්කෙනා සමහරට ඔබ දැකලා ඇති රුධිරය වහනය වෙනවා නම් රෝගියාට ඇහෙන්න මේ රුධිරය වහනයක මේ කියනවා. එතකොට රෝගියා බියටපත් වෙනවා. අහල පහල අය මේ කරන දේවල් නිසා රෝගියා බියටපත් වෙනවා. එතකොට රෝගියාගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙලා රුධිරය වහනේ තවත් වැඩි වෙනවා. එතකොට මේ අහල පහල සෙනග එකතු වෙලා පිරීලා බලන අවස්ථාවකදී අපි ඒක වළක්වා ගන්නට ඕනේ. කට්ටිය එතනින් ඉවත් කරන්නට ඕනේ. සමහරු බිය ඇති කරන දේවල් අර අනතුර සිදුවෙච්ච පුද්ගලයාට ඇහෙන්නට ප්‍රකාශ කරනවා. මෙන්න මේ දේවල් අපි වළක්වා ගන්නට තමයි අර එක්ස්පෝස් නිරාවරණය කරපු ස්ථානයකින් ඔහුව තබා ගන්නට ඕනේ. ඔව්. ඊගාවට අසාධ්‍ය රෝගියෙකු නම් මේ අපි මේ ABCD කියන E කියන ඉංග්‍රීසි අක්ෂර පහට අනුව ක්‍රියාත්මක කළ යුතුයි. ඔව් දුවේ පුතේ, ඔබට අපි දැන් මේ පැහැදිලි කරා රෝගියෙක්ගේ රෝග තත්ත්වය අවම කරගන්නට අපි යොදා ගන්නා සංකල්පය ABCD E කියන කාරණේ. ඔව් දැන් අපි බලමු රෝගියා උදව්කරුවන් සහ ඔබ සුරක්ෂිත වටපිටාවකදයි බලන්නට ඕනේ. රෝගියා ඉන්න ස්ථානය හා ඔබ උදව් කරන ඔබ සුරක්ෂිත වටපිටාවකද මේ කාර්ය කරන්නේ කියන කරුණ ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. රෝගියා තියාගෙන තැන රෝගියාටත් අනතුරුදායක නම් තමන් ඉන්න තැන තමන්ටත් අනතුරුදායක නම් එම ස්ථානයේ අපි ඔහුට මේ ප්‍රථම ආධාර ක්‍රමය යොදන්නට උත්සාහ කරන්නට එපා. ඒක ඔබේ ජීවිතයටත් රෝගියාගේ ජීවිතයටත් විශාල අනතුරක් වෙන්නට පුළුවන්. ඊගාවට රෝගියා යම් අපි පරීක්ෂා කරනකොට අපිට හම්බ වුණොත් රෝගියා ප්‍රතිචාර දක්වනවාද බලන්න ඕනේ. මොනවට අපි හරි එයාගෙන් කතා කරනවද, එහෙම නැත්නම් ඇහෙනවද එයාට අපි කියන දේ, එහෙම නැත්නම් කතා කිරීමට අපහසුතාවක් තියෙනවද, වෙනත් ක්‍රමයකින් ඔහු ප්‍රතිචාර දක්වනවද නේද? මේ වගේ කරුණු කාරණා ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔහුගේ ඔහුට මොන හරි අපහසුතාවක් තියෙනවා නම් සමහරට ඔහුට කතා කරගන්නට බෑ. නමුත් ඔහු මොකක් හරි එකකට හිර වෙලා ඉන්නවා. අපි දන්නවා ඔහුට කියන්නටත් බෑ මේ හිර වෙලා ඉන්න ක්‍රමයට. අපි මේ පිළිබඳව හොඳට හොයලා බලලා අවශ්‍ය ආධාර ලබා ගන්නට දෙන්නට ඕනේ. එහෙම නැතුව රෝගියා අනතුරේ තවත් එහෙමම තියාගෙන තමත් ඉන්න තැනත් අනතුර වෙන තැනක් නම් මේකෙන් අපි ඉවත් වෙන්නට ඕනේ. ඔබ පුළුවන් තරම් රෝගියා සුදුසු පරිසර තත්ත්වයකට අරගෙන මේ දේවල් ක්‍රියාත්මක කරන්නට වග බලාගත යුතුයි. ඔව් දුවේ පුතේ, ඔබට අපි මීළඟට කතා කරන්න යන්නේ එක් අතක් නල්ල මත තබා අනෙක් අතින් නිකට මෘදුව ඔසවන්න ශ්වසන මාර්ගයේ සිර වූ යමක් පැහැදිලිව පෙනී නම් එය ඉවත් කරන්න. ඔබට අසාධ්‍ය රෝගියෙකු හම්බ වෙලා තියෙනවා නම් ඔබ අර ABCDE ක්‍රමය ක්‍රියාත්මක කරනකොට ඔබ මේ කරුණු පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒකයි අපි මේ මතක් කරන්නේ. ඒකෙදි අපි ඉස්සෙල්ලාම කිව්වා ඔබ රෝගියාට උදව් කරනවා නම් ඔබ සහ රෝගියා සුදුසු වටපිටාවක රඳවා තබා ගත යුතුයි. ඊගාට රෝගියා යම් ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් කෙනෙක්ද, මොකක් හරි අපහසුතාවක් තියෙනවනේ යාට, ඒකට අපිට කියන්න පුළුවන්ද? ඊගාව කාරණේ, එක් අතක් නල්ල මත තබා අනෙක් අතින් නිකට මෘදුව ඔසවන්න. ඒ කියන්නේ අර එයාට හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවනේ, ඒක මග හැරෙනවා. නළලට අතක් තියලා නිකටෙන් මදක් හිස ඔසවන්න කියන. එතකොට ශ්වසන මාර්ගයේ යමක් ඉරවිලා තියෙනවනේ, ඒක අපිට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. ඊගාට රෝගියා හුස්ම ගන්නවාදයි අපි සැලකිලිමත්ව බලන්නට ඕනේ. පපුව උස් ඉහළ පහළ යනවාද, ඊගාට මුව නාසය ආශ්‍රිතව ශ්වසන ශබ්ද ඇහෙනවාද, ඒ වගේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඊගාට සැකසහිත නම් තමාගේ කම්මුල් ප්‍රදේශය ඔහුගේ ශ්වසන මාර්ගයට එහෙම නැත්නම් නාසයට ආසන්නයෙන් තබාගෙන චුට්ටක් අපිට එයා හුස්ම ගන්නවද කියන එක පරීක්ෂා කරලා බලන්නට පුළුවන්. ඊගාව කරුණ තමයි රුධිර සංසරණය නිසිපාදි සිදුවේදයි පරීක්ෂා කරන එක. ඊගාට රෝගියා හුස්ම ගනී නම් වම් ඇලයට හරවන්න ඕනේ. රෝගියා හුස්ම ගන්නවා නම් පැත්තකට හරවලා වම් ඇලයට හරවලා රෝගියා තියාගන්නට ඕනේ. ඊගාව කරන තමා රෝගියා හුස්ම නොගනී නම් හෝ හෘදේ ක්‍රියාකාරීත්වය නැවති යත්නම් CPR ලබා දිය යුතුයි. හරි, එතකොට මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. හරි, ඊගාවට දුවේ පුතේ, එක් එක් රෝගී තත්ත්වය අනුව ලබා දිය යුතු ප්‍රථමාධාර වෙනස් වෙනවා. එවන් අවස්ථාවන් කීපයක් ගැන අපි දැන් කතා කරමු. ඔබ දන්නවා විවිධ රෝගී අවස්ථාවන් සඳහා අපිට ප්‍රථමාධාර ලබා දෙන්නට සිදුවෙන අවස්ථා. එකක් තමයි ක්ලාන්තිය ඇති වූ විට. රෝගියෙකුට ක්ලාන්තිය ඇති වූ විට කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ? රෝගියා බිම හෝ සුදුසු තැනක දිගා කරලා කකුල් ඉහළට ඔසවන්න ඕනේ. එහෙම නැත්නම් ඔහු පාවහන් පැලඳ ඉන්නවනේ, ඒවත් අදයි නම් ඒවා ගලවලා ඉවත් කරන්නට ඕනේ. ඊගාට ඔහුගේ ඇඳුම් හිරට ඇඳලා ඉන්නවනම් ඒවා ලිහිල් කරන්නට ඕනේ. එමගින් මොළයට අවශ්‍ය රුධිරය වහනයක් අපි දැන් හිර වෙලා තියෙන ඇඳුම්, ඊගාට සපත්තු, ඒ වගේ දේවල් ලිහිල් කරාම ඔහුට හොඳ රුධිර වහනයක් ශරීර අභ්‍යන්තරේ සිද්ධ වෙනවා. ඊගාට කකුල් ඉහළට පොඩ්ඩක් ඔසවලා තබන්න ඕනේ. ඒ කියන්නේ හිස පහළට හිටින්නට සලස්වීමෙන් මොළයට සපයන රුධිර ප්‍රමාණය අපිට වැඩි කරලා ඔහුගේ අර ක්ලාන්ත ගතිය ඉවත් කරගන්නට පුළුවන්. මෙන්න මේ කරුණු ගැන ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔබට පාසලේදී ඔබට සමහරට මෙවැනි ක්ලාන්ත තත්ත්ව ඇති වුට ඔබ රෝගියා ඔසවාගෙන ඇවිත් නිදහස් ස්ථානයක තියලා බිම වාඩි කර පුටුවක හෝ එහෙම නැත්නම් බිම වාඩි කරලා ධන හිස මත හිස තබා ගන්නට සලස්වන්නට ඕනේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔහුට මොළයට රුධිර සැපයුම වැඩි කරගන්නට. එතකොට ඔහුගේ ක්ලාන්ත තත්ත්වය ක්‍රමයෙන් මගහැරලා යනවා. ඉන්පසු තමයි අපි ඔහුට වෙනත් අවශ්‍ය ප්‍රතිකාරයක් කරන්නට ඕනේ. ඒ කියන්නේ බීමට යමක් දෙනවා නම් ඔහු කතා බහ කරනවා නම් හොඳට හුස්ම ගන්නවා නම් පස්සේ තමයි අපි ඔහුට බීමට යමක් හෝ එහෙම නැත්නම් මුහුණේ දියරයක් අපිට ගන්නවා නම් කරන්නට වෙන්නේ. ඊගාවට තද උණ ඇති උට රෝගියට තද උණ තියෙන අවස්ථාවක අපි කොහොමද බලන්නේ? හරි, රෝගියා ඝන රෙදි ඇඳ සිටී නම් මේවා ඉවත් කර ලිහිල් ඇඳුම් ඇඳවිය යුතුයි. ඊගාට වාතාශ්‍රය ලැබෙන තැනකට ගෙන යන්නට ඕනේ. කාමර උෂ්ණත්වයේ ඇති ජලය භාවිතා කර කිහිලි ඉකිලි වැනි ස්ථාන තෙත් කළ යුතුයි. අපි තද උණ තියෙනවා නම් ඔහුගේ මේ උණ ශරීර උෂ්ණත්වයේ පල්ලෙහාට ගේන්නට ඕනේ. ඒකට තමයි මේ එයාගේ කිහිලි ඉකිලි ගාවට බෙල්ල වැනි ස්ථාන අපි සිසිල් දියෙන් ඒවා තෙත් කරන්නට ඕනේ. එතකොට ශරීර මේ උෂ්ණත්වය අඩු වෙනවා. ඊගාවට රුධිර වහනයක් සිදු වෙනවා නම් සිදු වෙන අවස්ථාවක ඔබ මොකද්ද කළ යුත්තේ? රුධිර වහනයේ සිදුවන ස්ථානය මත පිරිසිදු රෙදි කැබැල්ලක් තබා රුධිර වහනය නවතින තෙක් එම ස්ථානය මත පීඩනය කිරීම. හැකිනම් රුධිර වහන ස්ථානය හෘදයට වඩා ඉහළින් තබා ගන්නට ඕනේ. අපි පාදයක් රුධිර වහනයක් වෙනවා නම් අපි රෝගියා බිම දිගා කරලා අනතුර සිදුවෙච්ච ස්ථානයේ පුටුවක් හෝ බංකුවක් මොකක් හරි ඉහළ ස්ථානයක එම අනතුර සිදුවෙච්ච පාදය තියන්නට ඕනේ. එතකොට අර හෘදයෙන් පොම්ප කරන රුධිර පීඩනය ඉහළට ගමන් කරන එකෙන් මදක් අඩු වෙනවා. රුධිර වහනය පල්ලෙහාට හෘදයෙන් පල්ලෙහාට තිබ්බොත් එහෙම රුධිර ඉක්මනට ගලාගෙන යනවා. අපි අර සරල ක්‍රමයක් අපි හිතුවොත් මේ ගංගාවක ජලය කන්දක් ඉහළට යනකොට ගලාගෙන යන වේගය අඩු වෙනවනේ. මෙන්න මේ වගේ හෘදය පල්ලෙහාට තියලා අර අනතුර සිදුවෙච්ච ස්ථානේ ඉහළට එසෙව්වොත් ඉහළට රුධිර පීඩනය මදක් අඩු වෙනවා. එහෙනම් ඔබ මේ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. ඊගාට නාසයේ යමක් සිර වෙලා සිදුවුට සිර වූ නාසය කිතිකැවි මගින් පොල් කෙන්දක් මගින් කීසීමට සැලැස්සූ විට එම කොටස බොහෝ විට ඉවත් වෙන්නට පුළුවන්. ඊගාට මේ ඔබ ඔහුගේ නාසයේ තියෙන දේ ගන්නට විවිධ උපකරණ දැමිය යුතු නැහැ. මොකද අනතුර තවත් වැඩි වෙන්නට පුළුවන්. නාසයේ යමක් ඉරලා තියෙනවා නම් කම්බි කෑලි එහෙම නැත්නම් කටු දාලා ගන්නට ගිහිල්ලා වෙනත් අනතුරුත් සිදු වෙන්නට පුළුවන්. ඊගවට ඒ නාසයේ සිරව් යම තව එහාට ගිහිල්ලා ජීවිතේ නැති වෙන තැනට කටයුතු වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් දෙලව කටයුතු කළ යුතුයි. ඊගවට සතුන් සපා කෑමකදී හා සර්ප දෂ්ට කිරීමකදී අපි මොකද්ද කළ යුත්තේ කියලා අපි බලමු. මේ අවස්ථාවකදී වේදනාව ආසාදනය කම්පනය සහ සමහරට මරණයද සිදුවෙන්නට පුළුවන්. එම නිසා අපි රෝගියාව සමහරලාට ඔබ දන්නවා යම් සමහර ස්ථානයක සර්පය දෂ්ට කළොත් එහෙම රෝගියා දුවනෝ මේක මේ සර්පයා දෂ්ට කර කියලා කියන්නට දුවනෝ. මේකෙන් වෙන්නේ ඒ සර්පයා දෂ්ට කරපු එකේ ඒ විස ශරීරය ගත වෙන එක වේගවත් වෙනවා. ඒක නිසා අපි සර්පයෙක් දෂ්ට කරා නම් අපි මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. රෝගියාගේ බිය තුරන් කරන්නට ඕනේ. ඊගාවට සපාකෑ ස්ථානය නොසෙල්වෙනසේ තබන්නට ඕනේ. සපාකෑ ස්ථානය හොයි එම අවට සබන් දාලා හොඳට පිරිසුදු ජලයෙන් හෝදන්නට ඕනේ. ඊගාට පළතුරු යුස තැඹිලි කුරුම්බ වැනි පොටෑසියම් ලවණ අඩංගු බීම වර්ගයක් දෙන්නට ඕනේ. රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත අපි රැගෙන යා යුතුයි. ඔව් දුවේ පුතේ, අපි අනතුරු වළකා ගනිමු කියන මාතෘකාව යටතේ අපි ඔබට කරුණු රාශියක් ඉදිරිපත් කරා. අපි දැන් අද මේ පාඩම තුලින් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නය, නව යෞවනයේ ඔබට ලැබෙන අභියෝග හතරක් ලියන්න. දෙවෙනි ප්‍රශ්නය, අනතුරකදී මිනිස්සුරට ඇතිවී හැකි හානි තත්ත්ව ප්‍රධාන කොටස් දෙකකි, ඒ මොනවාද? ඊගාවට තුන්වෙනි ප්‍රශ්නය, අනතුරකදී අභ්‍යන්තර වශයෙන් සිදුවිය හැකි හානි තත්ත්ව මොනවාද? හතරවෙනි ප්‍රශ්නය, අනතුරකින් සිරුරට සිදුවන හානි අවම කර ගැනීමට යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රමවේදය විස්තර කර දක්වන්න. පස්වෙනි ප්‍රශ්නය, එදිනෙදා සිදුවන අනතුරු වර්ග පහක් ලියන්න. හයවෙනි ප්‍රශ්නය, එදිනෙදා සිදුවන අනතුරු අවම කර ගැනීමට සුදුසු යෝජනා පහක් ලියා දක්වන්න. හත්වෙනි ප්‍රශ්නය, ලිංගික අපචාර හා අපයෝජන වලින් ආරක්ෂා වීමට අප විසින් කළ යුතු සුදුසු යෝජනා හතරක් ඉදිරිපත් කරන්න. අටවෙනි ප්‍රශ්නය, ප්‍රථමාධාර කරුවෙකු තුළ තිබිය යුතු ගුණාංග පහක් ලියන්න. එසේනම් ඔබගෙන් සමුගෙන යන්න කාලය පැමිණ ඇති වෙයින්. ආයුබෝවන්.